අපි මේ රටේ අධිවේගී පාර හදලා මේ රටේ ගම්බිම් වලට යන්න පුළුවන් මාර්ග ටික හදලා ප්‍රධාන හැම නගරයක්ම යාවෙන විදියට ප්‍රධාන මාර්ගයක් කාපට් කරලා හදලා දුන්නා 2015 ජනවාරි 8 වෙනකොට. හැබැයි අපි හදපු අධිවේගී පාර නතර වුණා. එතනින් ඉස්සරහට ගියේ නැහැ. අපි නැවත මේ ආණ්ඩුව ඇවිල්ලා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදලා මේ රටේ ගම්වල ජනතාවගේ ප්‍රවාහන පාසුකම් වගේම ගම්වල ගොවිබිම්වල හැදෙන ඒ අපේ ධාන්‍ය ටික එළවලු ටික ඉතා ඉක්මනින් නගරයට ගේන්න ආර්ථික මධ්‍යස්ථානට ගේන්න කිලෝමීටර් ලක්ෂයක් මේ රටේ පාරවල් හදන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ අවුරුද්දේත් ඒ කිලෝමීටර් ලක්ෂේ 18000ක් වැඩ අවසන් කරලා තියෙනවා. වැඩ කටයුතු කරගෙන යනවා. මේ 2022 වර්ෂය සඳහා තවත් රුපියල් මිලියන මේ වැඩ කටයුතු කරගෙන යන්න රුපියල් මිලියන 260000ක මුදලක් ඊට අමතරව තවත් රුපියල් මිලියන 20000ක මුදලක් දීලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ කටයුත්තේදී ස්තුතිවන්ත වෙනවා මහා මාර්ග අමාත්‍යතුමාටත් රාජ්‍ය අමාත්‍යතුමාටත් අමාත්‍යාංශ ලේකම්තුමාටත් අපි ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච මේ මහා මාර්ග සලසුම කඩිනමින් මේ රටේ ක්‍රියාත්මක කරන්න ඔවුන් ගත්ත උත්සාහයට අපි මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ කවදාකවත් රාජ්‍ය නායකයෙක් ගමට ගියේ නැහැ. අධිකරු ජනාධිපතිතුමා ගමට ගිහිල්ලා ගම සමග පිළිසඳර ඇති කරලා ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යතුමා විදියට අපි හැමෝම ගමට යවලා ගමේ මිනිස්සුන්ගේ ජනතාවගේ යෝජනා මොනවද කියලා අහපු ගම සමග ව්‍යාපෘති විලිසඳර ව්‍යාපෘතිය සිද්ධකරනද මේ අවුරුද්දේ විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව හැම ග්‍රාමසේවක වසමකටම මේ රටේ ග්‍රාමසේවක වසම් 14021 සඳහා හැම ග්‍රාමසේවක වසමට ලක්ෂ 30ක මුදලක් වෙන් කරලා තියෙනවා. ගමේ ජනතාවගේ ආර්ථිකය නගා සිරවන්නේ යෝජනා වලට වැඩ කටයුතු කරන්න. ඒ වගේම මීට කලින් කතා
කරපුක්ෂේ
මන්ත්‍රීතුමා කිව්වා අපි දේශපාලන විදියට වාසිකාණ්ඩ ගමට මුදල් ලැබලා තියනවා කියලා. අපි කිසිම දේශපාලන වාසියක් ගන්නේ නැහැ. මේ රටේ හැම පළාත් පාලන ආයතනයක්ම ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරුන්ට ඒ කොට්ටාස තුල වැඩකරනද ඒක එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනතා යුක්ති පෙරමුණේද කියලා නැහැ. 140ක මුදලක් අපි ගමට යවලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මිලියන 19894ක් යවලා තියෙනවා. ඒ ප්‍රදේශවල මේ යෝජනා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි හැමෝටම පක්ෂ විපක්ෂ හැමෝටම මිලියන 15ක් දක්වා විමධ්‍යගත මුදල් වැඩි කරලා තියෙනවා. ඒ වගේම ගම සමග පිළිසඳර ග්‍රාමීය වැඩසටහන සඳහා රුපියල් මිලියන 85000ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගමක ඉතාම අඩු ආදායම්ලාභී පවුලක කාන්තාවට දිරිය කාන්තාවට ගෙයක් හදලා කඩයක් දාලා තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න අවශ්‍ය මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේම කොවිඩ් නිසා කඩාවැටු මේ රටේ ජන ජීවිතය නගා සිරවන්න ඒ වෙනුවෙන් සුවන් රැකියාව යෙදිච්ච ත්‍රිරෝද රථ රියදුරන් සඳහා ඒ වගේම පාසල් බෑන් රථ රියදුරන් සඳහා පුජ්‍යලික බස් රථ රියදුරන් සඳහා ඒ වගේම එදා දවසේ කඩල විකුණලා බුලත් විකුණලා තැමිලි ගෙඩියක් විකුණලා ඒ සියලු දේවල් විකුණලා කඩ ආර්ථිකය කඩාවැටු මිනිසුන්ගේ ජන ජීවිතය නගා සිරවන්න විශාල මුදලක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන අවසානයේදී අපේ අධ්‍යාපනය ගොඩනගන්න අවුරුදු 25ක් විසඳ ගන්න බැරුව තිබුණු ඒ වගේම යුඑම්පී ආණ්ඩුවට ඒ යුඑම්පී ආණ්ඩුවට ගිය ජනතා කඩේගේ ජනතා විත්ති පෙරමුණට ඒ හැමෝටම විසඳන්න බැරුව තිබුණු ගුරුවරුන්ගේ වැටුප් විසඳා ප්‍රශ්නේ විසඳන්න රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කරා. මේවා ඉතාම අමාරු වෙලාවේ අපේ ආණ්ඩුව කරපු වැඩ ඒක කාඩුවත් ඒකේ ලකුණු දාගන්න විදියක් නැහැ. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා මුදල් අමාත්‍යතුමා ජනතාවත් එක්ක හිටපු ජනතාවගේ ප්‍රශ්නවලට අවධානය දීපු නායකයන් විදියට ඔවුන් අවස්ථා කරලා තියෙනවා. ඒක නිසා අවසාන විදියට නියෝජ්‍ය කාරක සභාව සවත්වන්නේ අපි දැක්කා අපි පහුගිය 2015 ආණ්ඩුව අපි බාර දෙනකොට මේ රටේ රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි දුන්නා. ඊට පස්සේ රාජ්‍ය සේවකයෝ පාරේ බෙලපාලි ගියා තමන්ගේ යතුරුපැදිය ඉල්ලලා ඔවුන් යතුරුපැදිය දුන්නේ නැහැ. අපි මේ ආයෙන් ඔවුන්ට යතුරුපැදි දෙන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ උපාධිධාරි ඔක්කොම 2015න් පස්සේ බෝඩ් උස්සක ලිප්ටන් නොටනව මේ කොළඹ අරලියක හමන්දරේ වැටළුවා තමන්ට රස්සා දෙන්න කියලා.
මේ ආණ්ඩුවල
අපි උපාධිධාරි 53000ක් රස්සා දුන්නා. ඒ 53000ම ස්ථිර සේවයට ඇතුළත් කරනවා. අවසාන විදියට මම කියන්න ඕන මේ විදියට අපි මේකෙදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ අයට අපි මේ ආණ්ඩුවක් විදියට අපිට කඩාවැටිච්ච ආර්ථිකයක් තිබුණු රටක් දුන්නේ. අපි දන්නවා 2000 අපිට ඩොලර් එක
6.8ක
තිබුණු ආර්ථිකයේ 1.3%කට කඩාවැටුණු රටක් අපිට බාර දුන්නේ. ඒ රටේ ආර්ථිකය නැවත නගා සිටවන්න මුදල් ඇමතිවරයා විදියට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතා සාර්ථක අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් එක්ක වැඩ කරලා අපි ආරාධනා කරන හැමෝටම එකතු වෙලා මේ කොවිඩ් වසංගතයෙන් කඩාවැටුණු රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න එකතු වෙන්න කියන ආරාධනය කරමින් මාන්නේ ඔබව ස්තුතියි.
Thank you. Honorable Sanjeev Edirmana, you have 20 minutes. Honorable Sanjeev Edirimana.
Garu Niyojya Karaka Sabha Sabhapathumani mata minitu 10ක කාලයක් තියෙනවා මේ කාලය ඇතුළත මගේ කාර්නාටික ගොනු කරගන්න බැරි වුණොත් ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාගේ අවසරය මත ගරු ජයන්ත කැටගොඩ
you have been allocated 20 minutes
okay thank you ඊයේ මම පාර්ලිමේන්තුවේ පුස්තකාලයට යනකොට හර්ෂද සිල්වා මැතිතුමා පුස්තකාලේ පොත් පෙරලා පෙරලා මන් දැක්ක කතාවක් හදනවා. පැය දෙකක් විතර මාත් හිටියා. එතුමත් මන් දැක්ක පොත් පෙරලා පෙරලා අපේ අයවැත් එක්ක හැපෙන්න අලුත් කතාවක් හදනවා. ඒ නිසා මං අද උදේ පාර්ලිමේන්තු ආවේ බොහොම බලාපොරොත්තුෙන් ආචාර්ය හර්ෂද සිල්වා තමන්ගේ ආචාර්ය උපාධියටවත් ගැලපෙන ලස්සන තාර්කික විෂයානුබද්ධ කරුණු සහිත කතාවක් කරයි කියලා. මොනවද ඒ කිව්වේ? බැරි නම් දෙන්නලු කරලා පෙන්නන් අල්ලු. අපි දැක්ක කරපු හැටි. මට ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගෙන් අහන්න තියෙන්නේ එතුමාලගේ කාලේ මේ රටේ ආර්ථිකයේ අතිශය ප්‍රසස්ස ලෙස කලමනාකරණය කළා නම් අද එතුමාලගේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරු මේ විපක්ෂයේ වැජබි වැජබි ඉන්නපැයි කෝ රවි කරුණානායක මැතිතුමා පරාදයි ගෙදර ළඟ ඉන්නව මෙතන යා පැත්තේ නල්ලපු වැටේ ගේ තියෙන නිසා පාර්ලිමේන්තුව ළඟ හැබැයි ඇතුලේ නැහැ මංගල සමරවීර මැතිතුමා එතුමන්ගේ අභාවය පිළිබඳව මිනිස්සු විදියට අපේ පපුවේ තියෙන වේදනාවක් නමුත් මංගල සමරවීර ඇමතිතුමා මුදල් ඇමතිවරයෙක් විදියට අසාර්ථක වුණා ඒ අසාර්ථක භාවය කවුරුත් කියන්නේ ඉස්සෙල්ලා මුලින්ම තේරුම් ගත්ත වෙන කවුරුවත් නෙවෙයි මංගල සමරවීර මැතිතුමාමයි ඒ නිසා තමයි මේ ඉන්න බුද්ධික පතිරණ මහත්තයාටත් බයයි අපේක්ෂක ලැයිස්තුවෙන් ඉල්ලාස්සලා ගෙදර ගිහිල්ලා තමයි තමන්ගේ මුදල් ඇමතිකම මංගල සමරවීර මැතිතුමා අවසන් කළේ එතකොට තව හිටියා රාජ්‍ය මැතිතුමෙක් කෝ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා අපි හිතුව කොළමින් චන්දිල්ලලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පස්සේ දෙකට විතර එන්න බය නැතුව ඡන්දෙ ඉල්ලයි කැම්පේන් එකට බහි කියලා. ඔන්න ඊළඟ මුදල් ඇමති මහජන මතයෙන් මහජන කැමැත්තෙන් ඡන්දෙ දිනලා පාර්ලිමේන්තු වෙන්න බය වෙලා නම දාගත්ත බොහොම අමාරුවෙන් ජාතික ලැයිස්තුවට දැක්කනේ ආර්ථිකය කරපු හැටි. ඒ නිසා අපි එතුමල්ලට කියනවා එදා මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා යුද්ධයක් කරමින් රටේ ජාතික ආර්ථිකය ඉතා මැනවින් කලමනාකරණය කරලා මේ රටේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් ඇති කරලා බාර දීපු රට තමයි එතුමල්ලා බරපතල ලෙස විනාශ කළේ ජාතික ආර්ථිකය තුල ඉහළ දැමිය යුතු සෑම දර්ශකයක්ම පහුගිය යහපාලන ආණ්ඩුව බිමටම දැම්මා ජාතික ආර්ථිකය තුල පහළ දැමිය යුතු සෑම දර්ශකයක්ම පහුගිය යහපාලකීන් විසින් පහළ දැම්මා ඒ නිසා දෙන්න අපි කරවලා පෙන්නන්නම් කියන එක අපිට නම් කියන්න එපා ගෙදර ගිහිල්ලා කාට හරි කියන්න මේවත් තර්ක නෙවෙයි නිදා ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය විවාදයේ පළවෙනි දවසේම විවාදයට එකතු වෙන්නේ මම බොහොම සතුටින් ආඩම්බරෙන් ආදුනික අලුත් මන්ත්‍රීවරයෙක් විදියට මට ලැබුණ මේ අවස්ථාව මගේ කළුතර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට ලැබුණු ගෞරවයක් විදියට ගරු සභාපතිතුමනි මම බාර ගන්නට කැමතියි. අපි යමු මේ අයවැයේ අභ්‍යන්තර කතාන්දරයට. ගරු බැසිල් රාජපක්ෂ අපේ මුදල් ඇමතිතුමා 2022 මුදල් වර්ෂයට අදාළව අයවැය ඉදිරිපත් කරන්නේ ඉතාම සංකීර්ණ ගෝලීය අර්බුදයක් විසින් මේ රටේ ජාතික ආර්ථික දේහයට බරපතල මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරලා තියෙන වෙලාවක. නමුත් නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ගෝලීය ආර්ථික ව්‍යසනයකින් රටේ ජාතික ආර්ථිකයේ බැටකන වෙලාවක ලංකාවේ අයවැයක් ඉදිරිපත් කළ පළමු මුදල් ඇමතිවරයා බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා කියන්න තරම් මම බොළඳ වෙන්නේ නැහැ. මම මේ උත්තරීතර සභාවේ අවධානය රගෙන යනවා 1953 අවුරුද්දට. නවසී විස්සෙන් පස්සේ ලෝකෙ දෙවන්තම ආර්ථික සහ ආහාර අර්බුදයට එද ආණ්ඩුව මූණ දුන්නා. දිනේ 1953 අප්‍රේල් මාස 23 වෙනිදා එවක අගමැතිවරයා ඩඩ්ලි සේනානායක මැතිතුමා, මුදල් ඇමතිවරයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. එදා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුවේ ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමතිතුමා අයවැය ගෙනල්ලා මොනවද කළේ? එතුමා කළා මාර වැඩ ටිකක්. රුපියල් මිලියන 300ක් වෙච්ච ආහාර සහනාධාරය 150කට ආසන්න ප්‍රමාණයකින් කප්පාදු කරලා ඒක රුපියල් මිලියන 160ට අඩු කළා. ඒ කාලේ තුමුණ පාසල් දරුවන්ගේ දිවා ආහාර සහනාධාරයක් ඇමති ජේ.ආර්. ජයවර්ධන මේ පාසල් දරුවන්ගේ දිවා ආහාර සහනාධාරය කප්පාදු කළා. තැපැල් ගාස්තු වැඩි කළා. ඒ වගේම විවිධ වැඩිකිරීම් දුම්රිය ගාස්තු වැඩි කළා. අහිංසක මිනිස්සු පාරට බැස්සා. ඒකට තමයි ගරු සභාපතිතුමනි අපි හර්තාලය කියලා කිව්වේ. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමතිතුමාගේ අයවැය නිසා කැළඹුණු හර්තාලයට සාහසික ලෙස වෙඩි තිබ්බා. අගෝස්තු මාසේ 23 වෙනිදා තබපු වෙඩි තැබීමෙන් විතරක් මිනිස්සු 9 දෙනෙක් කොළඹ මහපාරේ මැරිලා වැටුණා. අන්තිමේදී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා ඉල්ලාස්සලා ගෙදර ගියා. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට විතරක් නෙමේ තනතුර නැති වෙන්නේ, මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධනට කෘෂිකර්ම ඇමතිකමට පත් වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ මුදල් ඇමතිකමෙන් ඉල්ලාස්සලා. ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ එන්නේ 56 මහ ඡන්දය එක්සත් ජාතික පක්ෂය කුජීත වෙන්න පරදිනවා. දේශපාලනයේ අතීතය පිළිබඳ විග්‍රහයක් තියෙන මිනිස්සු අදටත් විශ්වාස කරනවා 56 දී UNP පරදින්න ප්‍රධානම හේතුව 53 JR ගේ අයවැය තමයි කියලා. අපි වැසල් රාජපක්ෂ මැතිතුමන්ට මේ රටේ මේ ජාතිය උත්තමාචාරය පුද කරන්නේ එදා JR ජයවර්ධනට බැරි වෙච්ච දේ කරපු නිසා. JR ජයවර්ධන මැතිතුමා ලංකාවේ දේශපාලනය තුල හිටපු දෙවන්ත දේශපාලන පෞරුෂයක්. එතුමන්ගේ අපේ තාත්තලේ කාලේ කියනවා, මං අහලා තියෙනවා එතුමන්ට සුපිරි මොලයක් තිබුණා කියලා. JR ජයවර්ධන මැතිතුමාටවත් කරන්න බැරි වෙච්ච දෙයක් ගෝලී අර්බුදයකින් රටේ ජාතික ආර්ථිකය බැටකන මොහොතක රටේ ජාතික ආර්ථිකයට සහන දෙන්න ජාතික ආර්ථිකය තුල සිද්ධ වෙච්ච මේ බරපතල ආත්මීය ඉරිතලීම් සුවපත් කරන්න බැසිල් රාජපක්ෂ අපේ මුදල් ඇමතිතුමාට හැකියාව ලැබුණා. එදා ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආණ්ඩුවට බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ මුදල් ඇමතිවරයෙක් හිටියනම් මම අදටත් විශ්වාස කරනවා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට එදා ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා. සමහර විට 56 පංචමහා බලවේගයේ අරගලය මොනතරම් බලවත් වුණත් එදා ජේ.ආර්. ජයවර්ධන ඩඩ්ලිගේ ආණ්ඩුවට හරි අයවැයක් ඉදිරිපත් කළා දුන්නා නම් සමහර විට තාමත් UNP ආණ්ඩුවක් මේ රටේ තියෙන්න තිබ්බා. මෙන්න මේ නිසයි අපි බැසිල් රාජපක්ෂ ගරු මුදල් ඇමතිතුමන්ට ගරු කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ පාර අයවැයෙන් ඇනගන්න අතුරු බලාගෙන හිටපු විපක්ෂයේ ආදරණීය මිතුරනි, අපිට සමාවෙයල්ලා, නුඹලාගේ බලාපොරොත්තුව අපි අතින් සුන්නත් දූලි වෙලා ගියා. විපක්ෂයේ බලාගෙන හිටියගරු සභාපතිතුමනි, ආදායම් අහිමි වෙච්ච මිනිස්සුත් එක්ක පාරට බැහැලා මේ ආණ්ඩුව පෙරලා ගෙදර යවන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා රුපියල් මිලියන 33,000ක මුදලක් මේ රටේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි සතුටින් ආඩම්බරෙන් කියන්නේ විපක්ෂයේ බලාගෙන හිටියා කොවිඩ් කාලය තුල ආදායම අහිමි වෙච්ච සහෝදර ත්‍රිරෝදරත හිමිකරුවා පාරට බස්සන්න. ආදායම අහිමි වෙච්ච ත්‍රිරෝදරත කර්මාන්තකරුවන් වෙනුවෙන් බැසිල් රාජපක්ෂ අපේ මුදල් ඇමතිතුමා රුපියල් මිලියන 600ක දෙවන්ත මුදලක් වෙන් කළා. පුද්ගලික බස්රත කර්මාන්තකරුවා පාරට අරගෙන එන්න විපක්ෂයේ බලාගෙන ඉන්න ඇති පුද්ගලික බස්රථ කර්මාන්තයට කොවිඩ් නිසා අහිමි වෙච්ච ආදායමට යුක්ති ඉටු කිරීම වෙනුවෙන් මිලියන 1500ක මුදලක් වෙන් කරලා තියෙනවා. පෞගිය වසර එකමාර තුල අපේ දරුවෝ පාසල් ගියේ නැහැ. ඒ නිසා අපි ස්කූල් බස් එකේ මාසික වාරිකය ගෙව්වේ නැහැ. පාසල් බස් රථ සහ වෑන් රථ හිමියන් බරපතල අසීරුතාවයකට පත් වුණා. ඒ සියලු දෙනා වෙනුවෙන් සහන දෙන්න රුපියල් මිලියන 400ක මුදලක් අපේ මුදල් ඇමතිතුමා වෙන් කළා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක දෙවන්ත මුදල් සම්භාරයක් වෙන් කළා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපේ රටේ ග්‍රාම සේවාවසම් 14,221යි. මම ජීවත් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 633 වේරවත්ත ගමේ. මගේ ගමටත් ඇතුළුව අංක 399 මුදල් ඇමතිතුමාගේ මැදමූලන ග්‍රාම සේවා වසමටද ඇතුළුව කිසිදු ભેදයකින් තොරව අපි හැමෝගෙම ගමට රුපියල් 30 ලක්ෂයක මුදලක් අපේ මුදල් ඇමතිතුමා ලබා දීලා තියෙනවා. මේ රටේ අලුතෙන් එකතු වුණු දේශපාලන පරිපාලනමය ව්‍යුහය තමයි පළාත් පාලන මන්ත්‍රී කොට්ටාසය. මේ රටේ පළාත් පාලන මන්ත්‍රී කොට්ටාස 4,917යි. ඒ සෑම වසමකටම රුපියල් 40 ලක්ෂය බැගින් සංවර්ධන ප්‍රතිලාභයක් ගරු සභාපතිතුමනි ගමට යවලා තියෙනවා. රටේ සෑම දිස්ත්‍රික්කයකටම රාජ්‍ය ජාතික අයවැය මෙවර සංවර්ධන ප්‍රතිලාභ වෙන් කරලා තියෙනවා. මුදල් ඇමතිතුමා අපිට හැමදාම ආදරෙන් කිව්වේ, සමහර තැන්වල දැඩි අවධාරණයෙන් කිව්වේ ජීවනෝපාය සංවර්ධනයට මෙහිදී වැඩිම ඉඩක් දෙන්න කියලා. එතුමා මේ දිස්ත්‍රික්කවලට මුදල් වෙන් කිරීමේදී දිස්ත්‍රික්කයේ භූමිය, ජනගහනය, ආර්ථික සම්පත් ඇතුළු තවත් ආර්ථික සාධක සියල්ල සලකිල්ලට අරගෙනයි මේ සියල්ල කළේ. හැබැයි අපිට ලොකු වගකීමක් තියෙනවා මෙතනදී. දැන් විපක්ෂයේ කියනවා මේ ගමේ මන්ත්‍රීට කප්පන් දීලලු, ගමේ මිනිස්සුන්ට පාර හදන්න, බෝක්කු හදන්න, වෙලමැද්දේ පොඩි පුංචි පාරේ පැති බැම්ම දාන්න ගමට යපු මේ සංවර්ධන ප්‍රතිලාභයට නිඳා කරන්නට තරම් දේශපාලනිකව මේ විපක්ෂයේ ගෝත්‍රික වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි සූදානම් ඉතාම දැඩි මූල්‍ය විනයකට යටත්ව දැඩි විනිවිද භාවයකින් යුතුව ඉතාම ඵලදායි සංවර්ධන ව්‍යාපෘති සමග අපේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත ඉහළට ඔසවන්න මේ අයවැය ප්‍රතිපාදන සමග. ඊළඟට ගුරු ප්‍රශ්නය, සමගි ජන බලවේගයට ජනතා විමුක්ති පෙරමුණට ආයේ ලබන ආත්ම දිවත් මේ රටේ ගුරු භවතුන් පාරට බස්සන්න බැරි වෙනවා. අවුරුදු 24ක වැටුප් අසාධාරණයක් දරා ගනිමින් අපේ දරුවන්ගේ ඇස් පාදපු ආදරණීය ගුරු භවතුනි, ඔබට සිද්ධ වෙච්ච ඓතිහාසික අසාධාරණයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ ආණ්ඩුව දෙන්න පුළුවන් සුපිරිම උත්තරේ ලබා දෙමින් ඔබට යුක්තිය ලබා දීලා තිබෙනවා. ඒ අතර මේ සමාජයේ තවදුරටත් ඉන්නවා බාහිර හවුහරණක් නැතිව තමන්ගේ දෛනික ජීවිතේ ගැට ගහ ගන්න බැරි මිනිස්සු. ගරු සභාපතිතුමනි, මේ මොහොත අලුත් ආධාර, අලුත් සහනාධාර, අලුත් ප්‍රතිලාභ දෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මේක රට යුද්ධයක පැටලුණු වෙලාවක් වගේ. එදා දෙවන ලෝක යුද්ධ වෙලාවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් BBC බ්‍රිතාන්‍ය රටවැසියන් නමතලා කිව්වේ, ආදරණීය රටවැසියනි, මේ මොහොතේ මට ඔබට දිය හැක්කේල්ලේ සහ කඳුළු විතරයි කියලා. නමුත් රාජපක්ෂවරුන් මේ රටේ යුද්ධයක් කරන වෙලාවෙත් මේ රටේ සංවර්ධනය අතහැරියේ නැහැ. යුද්ධයක් කරන වෙලාවේදීවත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සහනාධාරයේ කප්පාදු කළේ නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට තියෙන්නේ අන්න ඒ ලේ උරුමය. ඒ නිසා තමයි අලුත් සහනාධාරයකටත් අපේ මිනිස්සුන්ට උදව් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න තනියෙන් අවස්ථාව උදා කරගත නොහැකි මිනිස්සු වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක දෙවන්ත අවස්ථාවක් දෙවන්ත ප්‍රතිපාදනමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මුදල් ඇමතිතුමාගේ මේ සත්භාවික අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කරන්නට නම් මීට අදාළ ප්‍රතිලාභීන් ඉතාම සාධාරණ නිර්ණායකයන්ට යටත්ව අප විසින් නිවැරදිව තෝරාගත යුතුයි. ගම්වල ඉන්න ආදරණීය ශ්‍රේෂ්ඨ නිලධාරීන්, අපේ දේශපාලන නායකින්, සිවිල් නායකින් සියලු දෙනාට ඒ වෙනුවෙන් බරපතල යුතුකමක් තියෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඩොක්ටර් හර්ෂද සිල්වා අහනවා එයාගේ කතාවේදී මෙච්චර පාරවල් මොකටද කියලා. මගේ දුරකථනය මං ඔබට එවන්නම්. අද උදේ 6:10 මට ආපු පළවෙනි ඇමතුම බුලත් සිංහල ආසනයේ හා කෙළවරේ තැන්නහේනේ ජයන්තමා මගෙන්. ගරු සභාපතිතුමනි උදේ පාන්දර තැන්නහේනේ ජයන්තමාම මට කතා කරලා කියනවා, පුතේ තැන්නහේනේ ඉඳලා ඉහළ වෙල්ගමට යන පාරේ අඩි 60 පාලමියේ කඩා වැටිලා දළු ලොරියටවත් යන්න බෑ කියලා. ආචාර්ය හර්ෂද සිල්වා කෝට්ටේ ඉඳලා මේක දන්නේ නෑ. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මේක දන්නේ නෑ. එයාලට මේ රටේ මිනිස්සුන්ගේ අත්න දේශපාලන සමාජ අධ්‍යාත්මයට එපිකම් කරන්න තරම් දේශපාලන අවබෝධයක් නෑ කියන එකයි අපේ තේරුම් ගැනීම. කරු සභාපතිතුමනි මගේ දිස්ත්‍රික්කයේ අගලවත්ත පාලින්ද නුවර වලල්ලාවිට බුලත් සිංහල බේරුවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ගණනාවක තාම පාරවල්වල ලොකු ප්‍රශ්න. අපේ ගම්වල මිනිස්සුන්ගේ තේ ගොවියගෙන් රුපියල් 5ක් කපනවා දළු ෆැක්ටරිය පාර කැඩිලා නම්. පාර හදලා දුන්නාම දළු කිලෝ එකට තව අමතර රුපියල් 5ක් ලැබෙනවා. ඒ ආර්ථික විද්‍යාව ආචාර්ය හර්ෂද සිල්වා දන්නේ නැහැ. හැබැයි මේ රටේ අහිංසක මිනිස්සුත් එක්ක ජීවත් වෙන අපි පොහොට්ටුවේ දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ උරුමය ලද ගෝඨාභය ජනාධිපතිතුමාගේ අවංක ඍජු නායකත්වයේ මැද බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මේ ආර්ථික දැක්ම මත අපි මේ සියල්ල මැනවින් අවබෝධ කරගත්තා.
ආචාර්ය හර්ෂද
කියනවා
I got 2 more minutes.
තව දෙකයි තියෙනවා. Thank you. මම අවසන් කරන්න. ඩොක්ටර් හර්ෂද සිල් ඇහුවා ඇයි පාරවල් හදන්නේ අර ප්‍රශ්න ඉවර කරන්නේ නැතුව කියලා. මම හර්ෂද සිල්වට කියනවා ලෝක සංවර්ධන න්‍යායක් නැහැ, මේක සීරෝ කළා අරක පටන් ගමු කියලා. මම දන්නේ හර්ෂද සිල්වා කියපු පොත මොකක්ද කියලා. අපි කියවපු කිසිම ආර්ථික විද්‍යා පොතක මේක සීරෝ කළා අරක පටන් ගමු කියලා එකක් නැහැ. අපි පුංචි කාලේ 96 අර්ජුන රණතුංගේ එක්ක අපේ ක්‍රිකට් ටීම් එක ක්‍රිකට් ගානකොට සමහරු ඇව්වා අපේ කොල්ල මේ යුද්ධ කරනවා, යුද්ධ කරන කාලේ මොන ක්‍රිකට්ද කියලා. යුද්ධ ඉවර කළා ක්‍රිකට් ගන්න හිටියානම් අපේ රටේ ක්‍රිකට් කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්න ඉවර කළා අනිත් ටික කරන්න ගියොත් ඉන්දියාවට අනාගතයක් නැහැ. ඉන්දියාව 4 වතාවක් අඟහරු ලෝකෙට ගිහිල්ලා ඉවරයි. මීට මාස 2කට පෙර ආතුව ගගන්යන් කියලා අලුත් යානයක් ඉන්දියාගමැති ඉන්දියා ග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ නායකත්වයෙන් සිත ආණ්ඩුව එලි දැක්වුවා. මෝදි ආණ්ඩුව හිතුවනම් අපේ රටේ වැසිකිලි පද්ධතිය අවසන් කරලා ඉවර වෙලා අපි අඟහරු යමු කියලා. එහෙනම් ඉන්දියාවට අනාගතයක් නැහැ. ඒ නිසා මේ වගේ තකතිරු දේශපාලන මතවාද ආර්ථික න්‍යායන් විදියට ඉදිරිපත් කරන්න එපා කියලා මම ආචාර්ය හර්ෂද සිල්වා වැඩිහිටියෙක් නිසා මම තමන්නාස්සේගෙන් වැඳලා ඉල්ලන්න කැමතියි. මේ බොරුව අපේ මිනිස්සුන්ගේ පපුවට දෙන්න එපා. මේ වගේ වැරදි දේශපාලන න්‍යායන් මේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන මනසට දීලා මේ විකෘති කරන්න එපා. මම්මගේ කතාව අවසන් කරන වෙලාවේ මං හිතන්නේ ඊළඟට කබීර් රෂීම් මැතිතුමා කතා කරනවා. එතුමන් අපි කැමති මේ රටේ ජාතික සමගිය සංකේතයක් විදිහට උනත් පිළිගන්න. හැබැයි මම තමුන්නාස්සේගෙන් ඉල්ලනවා අද උදේ ආචාර්ය හර්ෂද සිල්වා කතා කරපු බොරු ටිකත් එක්ක මෙතන ඉඳලා ගිය විජිත හේරත් මැතිතුමා කියපු අතාර්ථික දේශපාලන කරුණුත් එක්ක මේ රටේ සංස්කෘතික ඇමතිකම කළා මොනවද කරේ කියලා කියන්න වචනයක් කියන්න දෙයක් නැති විජිත හේරත් අද ආයෙත් විවාදෙදි කියන්න දෙයක් තිබ්බේ නැහැ. මේ ටිකටත් එකතු කළා උත්තරයක් දෙන්න කියලා මම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කබීර් හෂින්ගෙන් ඉල්ලලා මන් ලියන්න වෙනවා. බොහොම ස්තුතියි තමුන්නාසේ.
Thank you. Honorable Veerasumana Veerasinghe, you have 10 minutes.
බොහොම ස්තුතියි මුලාසනාරූඪ අරුමන්තුනේ නියෝජ්‍ය කාර්යසභා සභාපතිතුමනි. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ 76 වෙනි අයවැය ඊයේ දවසේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යමා විසින් ඉදිරිපත් කරා. නිදහසෙන් පස්සේ අපේ රටේ ආර්ථිකයේ දැවැන්තම ආර්ථික අර්බුදය තියෙන වෙලාවේ තමයි ඊයේ දවසේ ඉදිරිපත් කරපු ඒ අයවැය ඉදිරිපත් කරන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට සිද්ධ වුණේ. එතුමා ඒ අයවැය ප්‍රකාශ ඉදිරිපත් කරනකොට ඒ අයවැයේ පූර්විකාවක් විදියට ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් මේ අයවැයට මුහුණ දෙන තත්ත්වයන් තුළ තියෙන අර්බුදයන් ගැන කතා කරා. එතුමාගේ අර්බුදයන් ගැන කතා කරපු ප්‍රධාන කාරණා පහක් එතුමාගේ කතාවේ සඳහන් කරා. මේ ආර්ථික අර්බුදය ජවලිය සහ දේශීය ආර්ථික අර්බුදයන් සම්බන්ධව විශේෂයෙන්ම ඇති නැති පරතරය සම්බන්ධව මං හිතන්නේ කාලයකට පස්සේ මුදල් අමාත්‍යවරයෙක් ඇති නැති පරතරය ගැන අයවැයෙන් සඳහන් කරනවා. ඒ වගේම තිරසාර සංවර්ධනයට ඉලක්කල නදා ළඟා කරගැනීමේ වේගය අඩාල වීම සම්බන්ධව ගෝලීය උෂ්ණත්වය සම්බන්ධව ඒ වගේම බහුපාර්ශ්වීය සහ දීපාර්ශ්වීය සහයෝගයන් නොලැබීම සම්බන්ධව මොකද තියෙන ඇති හැකි රටවල් වලට ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා මිසක් අනිත් ප්‍රශ්නවලට උත්තර හොයන්න මෙදිකට නොලැබීම සම්බන්ධව ඒ වගේම කොවිඩ් අර්බුදය ගැන කතා බහ කරා. ඒ අර්බුදයන්ට අමතරව තවත් අර්බුදයන් ගණනාවක් ගෝලීය අර්බුදයන් තුළ අපි දකිනවා. එක පැත්තකින් ජාත්‍යන්තර තස්ත්‍රවාදය අනිත් එකෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම අනිත් පැත්තෙන් ගෝලීය සරණාගත ප්‍රශ්නයක් අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා. මිලියන් 84ක් කෝටි 8000ක් ජනතාව තමන්ගේ රටේ නැතුව අනිත් රටවල් වල ජීවත් වෙන සරණාගතයන් බවට පත් වෙලා තියෙනවා. මේ සමස්ත ආර්ථික ගෝලීය තත්ත්වයන්ම කාණ්ඩ තුනක් යටතේ ගැත්තර පස්සේ එකක් ගෝලීය ආර්ථික අර්බුදයක් අනිත් පැත්තෙන් දේශීය ආර්ථික අර්බුදයක් අනිත් පැත්තෙන් මේ ගෝලීය කොවිඩ් ප්‍රසංගතියත් එක්ක තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එවැනි පරිසරයක් තුළ මීට වඩා දෙයක් ඉදිරිපත් කළ හැකිද කියන කාරණාව හොරුද සාක්ෂියට එකඟව ප්‍රශ්න කරන්න කියන කාරණාව විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අර්බුදය තුළත් සාධනීය කාරණා ගණනාවක් ඊයේ දවසේ ඉදිරිපත් කරපු අයවැයේදී සඳහන් කරන්න ලැබුණා. එතුමා වාචිකව මෙතන සඳහන් කරපු කාරණා වලට වඩා එතුමා ලියකතුව ලබා දීපු අයවැය ප්‍රකාශනයේදී එතුමාගේ මුද්‍රිත ප්‍රකාශනයේදී කාරණා ගණනාවක් ඉදිරිපත් කරන්න එතුමා කටයුතු කළා තියෙනවා කටයුතු කරා. ඒක නිසා මේ අයවැය හොඳින් කියවන කෙනෙකුට හොඳින් බලන කෙනෙකුට මේක පරිශීලනය කරන කෙනෙකුට මෑත ඉතිහාසයේ ඉතාමත් මේ තත්ත්වයන් අවබෝධ කර ගැනීම තුළ මේ තත්ත්වයන් තුළ ඉදිරිපත් කරපු හොඳ අයවැයක් කියන කාරණාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අයවැය තුළ එතුමා මේ කෘෂිකර්මාන් සම්බන්ධව කාබනික පොහොර සම්බන්ධව වැවිලි කර්මාන් සම්බන්ධව කර්මාන් ශේෂය සම්බන්ධව දීවර කර්මාන් සම්බන්ධව මේ කාරණා සම්බන්ධව ඉතාමත් පැහැදිලි කාරණා ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. සමස්තයක් විදිහට ගත්තට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 බලයට පත් වෙනකොට එතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගිය අවුරුද්දේ මුදල් අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු අයවැය ප්‍රකාශනයේ තියෙන දේශීය ආර්ථිකයක් කියන ආර්ථික සංකල්පය ඉදිරියට යන අයවැය තමයි මේ අයවැය තුළ දකින්න ලැබෙන්නේ. ඒක නිසා මේ අයවැය ඉලක්කයන් සාධනය කරගන්න මොකද්ද කළ යුත්තේ? දැන් මේ අයවැයෙන් ගණන් හිලව් මත තියෙන මුදල් ප්‍රමාණය මේ අයවැයේ තියෙන සංකල්පමය යෝජනා ප්‍රමාණය සාධනය කරන්න වෙන්නේ මේ අමාත්‍යංශ වලින් නිලධාරීන්ට සහ මේ රට පාලනය කරන්න මැදිහත් වෙන සියලුම ග්‍රාමීය මට්ටමේ පහළ මට්ටමේ ශේෂ්ඨ විද්‍යාල දක්වා සියල්ල එක පෙළට එකතුනක් විතරයි මේ තත්ත්වයන් මේ යථාර්ථයන් සාධනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා කාටත් බරපතල වක්කීමක් තියෙනවා. මේ අයවැය තුළ සාධනීය ලක්ෂණ ගණනාවක් තියෙනවා. තාමත් කෙටි වෙලාවක් තුළ නිසාවෙන් මේ දෙවෙනි වර කියවීම තුළ ලැබෙන මේ කෙටි වේලාව තුළ සඳහන් ගන්න වෙන්නේ කරුණු වශයෙන් මිසක් මේ විස්තර වශයෙන් සඳහන් ගන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මේ අයවැය තුළ යටතල පහසුකම් සම්බන්ධ දැවැන්ත කියවීමක් තියෙනවා. මෙතන සඳහන් වෙච්ච නිසා මම ඒකට වේලාව ගන්නෙ නැහැ. විශේෂයෙන්ම ග්‍රාමීය නිවාස වතු නිවාස සම්බන්ධව වැඩි කියවීමක් මේකන තියෙනවා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපි බලය බෙදන්න අරගල කරපු කණ්ඩායමක් බලය ඉමද්දගත වෙන්න ඕනේ කියලා මතවාදී සංකල්පයක් විදිහට හිටපු කණ්ඩායමක් අද ඒ බලය බෙදීම විමද්දගත වීම අද ග්‍රාමීය මට්ටමර නෙවෙයි ග්‍රාම නිලධාරී මට්ටමර පත්තර වෙන ආකාරයක් පෙන්වන අයවැයක් බවට මේ පත් වෙලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට විමද්දගතයත් ග්‍රාමීය මට්ටමට පල්ලෙහාට බෙදිච්ච අයවැයක් බවටත් පත් වෙලා දිස් මෙතෙක් කාලයක් අමාත්‍යාංශ මට්ටමින් ගියායවැයේදී අපි දැක්ක රාජ්‍ය අමාත්‍යාංශ මට්ටමින් වෙන් කරපු මුදල් ප්‍රතිපාදන වැය ශීර්ෂයන් අද වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් එතනින් පල්ලෙහාට පාසල් ලේකම් කාර්යාලය හරහා 14,022ක් වෙච්ච ග්‍රාමදාරව සම දක්වාම මේ මුදල් ප්‍රතිපාදන වෙන් වෙන අයව බාඩ පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ සංකල්පමීය අවශ්‍යතාවය සාධනය වෙන්න නම් ඒ ගම සමග පිළිසඳරක් යෝජනාවලියෙන් විශේෂම ජීවනෝපාය සම්බන්ධ ඉදිරිපත් වෙච්ච යෝජනා අදහස් ශක්තිමත් කරගන්න පුළුවන්කම ලැබුණොත් තමයි මේ රට මේ වැටිච්ච ආර්ථික අර්බුදෙන් ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ කොවිඩ් නිසා පීඩාවට පත් වෙච්ච අය ගැන මෙතන හඳහන් වුණා ගණන් හිලව සම්බන්ධව විශාල සහනාධාර ප්‍රමාණයක් තිරෝදත රීදුරන් සම්බන්ධව පෞද්ගලික බස්සත් සම්බන්ධව ඒ වගේ ශ්‍රේෂ්ඨයන් ගණනාවක් සම්බන්ධව ලබා දෙන්න මුදල් ප්‍රමාණයන් වෙන් කළා තියෙනවා. ඉතාමත් ඕනෑකමින් කියනවා මේවා ලබා දීමේදී ඉතාමත් සීරු මාරුවෙන් ඉවසීමෙන් යුක්තව මේ කටයුතු කරන්න ඕන. නැත්නම් සිදුවෙන්නේ සාධාරණයේ හරියට සිද්ධ වෙන්නේ නැති කාරණාව. ඒ වගේම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ දැවැන්ත පරිවර්තනයක් අපේ රජයෙන් ක්‍රියාත්මක වුණා. ජාතික පහසුකම් සංකල්පය සහ අධ්‍යාපන පෙත් සංස්කරණ සම්බන්ධව අයවැයෙන් සැලකියුතු ප්‍රමාණයක් 107කට වැඩි ප්‍රමාණයක් සමස්ත අයවැයෙන් අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට වෙන් කරන්න මේ අයවැයෙන් කටයුතු කළා තියෙනවා. ඒක ඉතාමත් සාධනීය පියවරක්. ඒ වගේම සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ සම්බන්ධව විශාල මුදල මිලියන 33000ක දාසන ප්‍රමාණයක් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට වෙන් කරනකොට එතන පැහැදිලිව සඳහන් කළා තියෙනවා සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය සහ හෙළ වෙදකම දිනු කිරීම සම්බන්ධව. මේ මොහොතේ මම අදහසක් කරනවා අපේ රටේ මෙතෙක් කාලයක් මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය කිව්වයින් පස්සේ ආයුර්වේද සහ හෙළ වෙදකම ගැන ඉතාමත් ප්‍රාථමික විදියට තමයි හිතන්න මතන්න මේ ශ්‍රේෂ්ඨය තුළ කටයුතු කරේ. අද අයවැයෙන් සැලකුවද ප්‍රතිපාදන ප්‍රමාණයක් මේකට වෙන් කිරීම පිළිබඳව අපේ ගෞරව ස්තුතිය පොද ගන්න ගමන් ඒ දේශයේ වෛද්‍යවරුන් විශාල කාර්යභාරයක් මේ කොවිඩ් අර්බුදය වෙනුවෙන් සිද්ධ කරා සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ දවන්ත කැපකිරීමත් හා සමානව. ඒ වගේම සෞඛ්‍ය විශේෂභාර අමාත්‍යමාටත් දේශීය විශේෂභාර අමාත්‍යමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා. මේ වෙනකොට උපාධිය ලබාගත් දේශීය වෛද්‍යවරුන් 715කට ආසන්න ප්‍රමාණයක් 2018 ඉඳලා රැකියා විරහිත උපාධිධාරීන් වෛද්‍යවරුන් බවට පත් වෙලා ඉන්නවා. ඔවුන් අද රැකියා විරහිත ගොඩේ ඉන්නේ. ඒක නිසා ඔවුන්ගේ රැකියා අවස්ථාව ලබා දීම සම්බන්ධව මේ ලැබිච්ච මුදල් ප්‍රතිපාදන කළමනාකරණය කරලා කටයුතු කරන්න කියන කාරණාව විශේෂ බාර ගරු අමාත්‍යමාගෙන් ඉල්ලා සිටින ගමන් ඒ පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරපු ඉල්ලීම සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගෘහස්ථ ආර්ථිකය සම්බන්ධ සාධන යෝජනා ගණනාවක් අර හෝම්ස් ඔෆ් කියන සංකල්පය හැම ගාමිණීදාර වසමකටම කාන්තා ව්‍යවසායකයන් බිහිවෙන වෙළඳ කුටියක් ඉදිකරන්න ඒක තුළ අපේ රටේ මේ මිල පාලනය සහ වෙළඳ පොළ කළමනාකරණය කරන්න මා විශ්වාස කරනවා ශක්තියක් ලැබේවි කියලා. ඒ නිසා මේකට සමගාමීව සම්පකාර ව්‍යාපාර සතුසු ව්‍යාපාර ශක්තිමත් කරොත් පාලන මිලට ලංකාව තුළ බඩු බදා දැනුගැනීමේ ජාලයක් චේන් එකක් රටේ සෑම ගාමිණීදාර වසමකම පාලන මිලට බඩු බෙදෙන කියාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා මා විශ්වාස කරන්නේ අයවැයේ පළවෙනි කාර්තුවේදීම මේකට වැඩි බරක් තියෙනවා නම් හොඳයි කියන කාරණාව. ඒ වගේම මේ ක්‍රමය තුළ අපි දන්නවා බඩු මිල වැඩි වෙලා තියෙනවා. බඩු මිල පාලනය කිරීම අසීරු වෙලා තියෙනවා. මේ වෙළඳ පොළ කළමනාකරණය කරන්න බරපතල අර්බුදයක් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුව මෙතෙක් අසමත් වෙච්ච දේවල් වලින් එක් දෙයක් තමයි බඩු මිල පාලනය කිරීම සම්බන්ධව මේ වෙළඳ පොළ ආර්ථිකයත් එක්ක. ඒක නිසා මේ සීනි කිලෝ එක ඉහළ මධ්‍යම පාන්තිකයාත් එහෙම නැත්නම් කෝටිපතියාටත් එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සුන්ටත් එක මිලකට ලැබීම අසාධාරණයි. ඒක නිසා ඒ වෙනුවෙන් වෙච්ච සහන මල්ලක් ලබා දීම වෙනුවෙන් මිලියන් 15000ක මුදලක් ඒ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මුදල් ප්‍රතිපාදන මේ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. අපේ ගෞරවය ස්තුතිය ඒ වෙනුවෙන් පුද කරන්න ඕන. ඒ වගේම සහන මල්ල වගේම ගැබිණි මාතාවන් වෙනුවෙන් වෙන සහනාධාර ලබා දීම තුළු ඒ කාරණා ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. රාජ්‍ය සේවයේ ප්‍රශ්න ගණනාවක් අවුරුදු 24 අතර තිබෙන ගුරුහා විද්‍යාලය සේවයේ වැටුප සභාව ඉවත් කරන්න අයවැය වෙච්ච
කරුණු
ඉවර කරන්න. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ ඒ කාරණා සම්බන්ධ මැදිහත් වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන් බලාපොරොත්තු වුණා මේ අයවැයෙන් වැටුපක් වැඩි වෙයි කියලා. නමුත් මා පවතින තත්ත්වය තුළ ඒ සඳහා මැදිහත් වීමක් වෙන ඉඩකඩ ලැබිලා නැහැ. ලැබෙන පළවෙනි මොහොතේම ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියන කාරණාත් ඉල්ලා සිටිනවා. විශ්‍රාම වැටුප සම්බන්ධ විෂමතාවයන් වෙනුවෙන් මිලියන් 500ක් වෙන් කළා තියෙනවා. විශේෂ බාර ගරු මහත්මයාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා 2016 වැටුප විෂමතාවයන් නිසාවෙන් විශ්‍රාමගත ගන්නෙච්ච අයට බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණිය ඉවර කරන්නත් ඒ වගේම මේ අයවැයෙන් ඉදිරිපත් කරපු යම් ප්‍රශ්නයක් සහගත යෝජනාවක් ඉදිරියට අපි පෞද්ගලික විශ්වාස කරනවා. විශ්‍රාම ගැන්විය යුතු වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම. මෙට දින කිහිපයක කලින් අපි පෞද්ගලික අංශයේ විශ්‍රාම ගන්න වයස අවුරුදු 55 ඉඳලා 60 දක්වා වැඩි කරා. රාජ්‍යාංශයේ 60 සිට 65 දක්වා වැඩි කිරීම මේක නිකන් 50-50 අවස්ථාව වගේ 50ට 50 හොඳ නරක තියෙන කාරණාවක්. මේක නම් දවතාවක් කල්පනා කරන්න ඕන. ඒක නිසා විශේෂ බාර අමාත්‍යමාගෙන් මේ අයවැය යෝජනා සාකච්ඡා කරන වෙලාවේ මේ ඉදිරි මාසයේ කාල සීමා තුළ අපි ඉල්ලා සිටිනවා කැමැති අයට ඔවුන්ගේ කාර්ය සාධනයේ මත 60න් පස්සේ ඉන්න පුළුවන් ක්‍රමයක් හදනවා මිසක් එහෙම නැතුව අනිවාර්යයෙන්ම 60 දක්වා 65 දක්වා මේක ඉන්න සිද්ධ කරවතින් නැති අර්බුදයන් ප්‍රමාණයක් නිර්මාණය වෙන්න පුළුවන් මොකද අපේ රටේ තවත් රාජ්‍ය සේවයකට එකතු වෙන්න ඉඩකඩ බොහොම සීමිත වෙලා තියෙන්නේ ඒක නිසා මට ලැබිච්ච වෙලාවේ අවසාන වශයෙන් කාරණාවක් කියන්න ඕන අපේ ආදායම සම්බන්ධව බදු ආදායම ලබා ගැනීම සම්බන්ධව ඉතාමත් හොඳ යෝජනා ප්‍රමාණයක් අපි කිව්වා මහ බැංකු වංචාවේ රට අහිමි කර මුදල් මේ රටේ ආර්ථික එකතු කරන්න ඕන කියලා ඒ වෙනුවෙන් වෙච්ච යෝජනාව ඒ ඩොලර් රුපියල් බිලියන 8.5ක් එකතු කරන්න ඒ වගේම සුපිරි ආදායම ලැබෙන ඉහළ පෙළේ මේ කොවිඩ් වසංගතවල සම ශ්‍රේෂ්ඨම කඩාවැටෙද්දී ඒ ආදායම් ලැබිච්ච කණ්ඩායම් ප්‍රමාණයක් ඉන්නවා ලාභ ලැබු කණ්ඩායම් ප්‍රමාණයක් ඉන්නවා ඒ සමාගම් 62ක් වෙනුවෙන් ඒ ආදායම එකතු කරන්න වෙච්ච සුපිරි ආදායම සර්චාර්ජ් ටැක්ස් එකක් එකතු කරලා තියෙනවා ඒ වගේම සමාජ ආරක්ෂණ ටැක්ස් එකක් ඒ වගේම තවත් ප්‍රමාණයක් වැඩි ආදායම් ඉහළ ආදායම් ලබන අය වෙනුවෙන් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා ඒක නිසා මට තප්පර 30ක් දෙන්න ගරු කාර්ය සභා සභාපතිතුමනි ඒ වගේම අපට අය කර ගන්න බැරි වෙච්ච රාජ්‍ය ගිණුම් කාර්ය සභාවේදී මතුවෙච්ච කාරණාවක් තමයි ආදායම් බදු ප්‍රමාණයක් අහිමි වෙච්ච ආදායම් බදු ප්‍රමාණයක් එකතු කර ගන්නත් වැඩිහත් වෙන කියන කාරණාව සිද්ධ කරමින් මේ කාරණාව තුළ අපිට අයවැය පරතරය පියවන්න ආයෝජනයන් ගැන කල්පනා කරන්න වෙනවා ණය ගැනීම් ගැන කල්පනා කරන්න වෙනවා ඒ නිසා ඒ ණය ගැනීම් ආයෝජනයන් ගැන කල්පනා කිරීමේදී විශේෂයෙන්ම ආයෝජනයන් සහ ණය ගැනීමේදී කලාපීය සහ භූදේශපාලන තත්ත්වයන් ගැන කල්පනා කරලා මිසක් සෙනික වේ ගැන කල්පනා කරලා ඒ ආර්ථික උපක්‍රමයන් වලට යන්න ගියොතින් අපි ලොකු අමාරුවක වැටෙනවා ඒක නිසා විදේශ ආයෝජනයන් සහ ණය ගැනීම් සම්බන්ධව වෙනදාට වඩා ජාතික දේශ වගේම ජාත්‍යන්තර දේශපාලනයත් මේ කලාපයේ තියෙන දේශපාලන බලතුලනයක් ගැන කල්පනා කරලා නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් නොබෙදි ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක යන්න කටයුතු ගන්න පුළුවන්කම ලැබෙනවාතින් අපේ රටේ ඉතාමත් හොඳ කාලයක් නිර්මාණය ගන්න පුළුවන්කම ලැබෙවි ඒක නිසා නොබෙදි ආර්ථික ප්‍රතිපත්තියක් නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ප්‍රාර්ථනා කරපු එතුමිය යෝජනා කරපු එතුමිය නායකත්වය දීපු ඒ ප්‍රතිපත්තියක අවස්ථාවය ඉදිරි දශකයක දශක ගණනාවක අවස්ථාවයක් බවට පත් වෙලා තියෙන වෙලාවක් කලාපයේ දේශපාලන තත්ත්වය ඉතාමත් මේ නායකණින් ආයෝජන සම්බන්ධව ඒ කාරණාව සම්බන්ධව අවධානය යොමු කරන සිටින ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විදියට අපි මුදල් අමාත්‍යමාට ලබා දීපු අයවැය යෝජනාවලියත් සභාගත කරමින් ඔබ අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුති වන්දනා බොහොමත්ම සිටි.
Thank you. Honorable Nimal Piyatis sir, you have 10 minutes.
ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි විශේෂයෙන් මම සතුටු වෙනවා 2022 අයවැයට අදාළව අපේ පැත්තෙන් මේ මූලික දෙවනවර කියවීමේදී අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මීට පෙර වසර 12ක් පමණ අයවැයවලට පළාත් සභාවලදී සම්බන්ධ වෙලා දැන් අපි පාර්ලිමේන්තුව තුලත් ජාතික මට්ටමේ අයවැයයට අදාළව අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. අපි පිළිගන්නට ඕන අපි කැමති වුණත් අකමැති වුණත් නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අද රට තියෙන තත්වය මුළු ලෝකෙම තියෙන තත්වයත් එක්ක ගත්තම 2019 ඉඳලා අපේ ආණ්ඩුව නිර්මාණය වෙච්ච දවසේ ඉඳලම අපිට බලපාපු ප්‍රධානම බාධකය අභියෝගය ගැටලුව එක්ක තමයි අපට පොරබදබද වාර්ෂිකව ගත්තම මේ කටයුතු ඉදිරියට අරගෙන යන්න වෙලා තිබෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම රටට අදාළව නිදහසේ යමක් කරන්න බලාපොරොත්තු වුණත් අපි ආණ්ඩුව විදියට ගත්තත් නිදහසේ යමක් කරන්න උත්සාහ ගත්තත් කොවිඩ් මාරාන්තික වසංගතය ඉතා ප්‍රබලව අපට බාධා කරා රටට බාධා කරා කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්නට ඕන නැහැ. ඒ නිසා විශේෂයෙන් මෙන්න මේ කියන මූලික බාධකයට යටත් තමයි අපට මේ 2022 අයවැයට අදාළවත් කරුණු ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. දැන් මම ඉතිහාසයේ පුරාවටම අපි දන්න කාලයේ ඉඳලම අයවැය ඉදිරිපත් වුණා පාර්ලිමේන්තුවේ. සෑම වසරකටම අදාළව අයවැය ඉදිරිපත් වෙනවා. පසු වසරට අදාළ මුදල් ප්‍රකාශනය අය සහ වැය. හැබැයි අපි මෙවර අයවැයේදී විශේෂ සුවිශේෂී අත්දැකීමක් අපිට එකතු වුණා. මුදල් අමාත්‍යතුමා මෙවර අපූරු අත්දැකීමක් මහජන නියෝජිත වෙන අපිට එකතු කළා. මෙවර අයවැය සමන්විත වෙන්නේ ජනතා අයවැයක් විදිහට. ග්‍රාම නිලධාරි වසං 14,021ම 2021ට අදාළ අයවැයට යෝජනා ලබා ගැනීම සඳහා ගියා. ග්‍රාම නිලධාරි වසමකට මූලිකව මිලියන 3කුත් ඒ වගේම පළාත් පාලන කොට්ටාසයකට මිලියන 4කුත් ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට දිස්ත්‍රික්කයට අදාළව මිලියන 100ක යෝජනා සකස් කරලා මුදල් අමාත්‍යාංශයට බාර දීමේ අවස්ථාව ලැබුණා. එනිසා අපට මුදල් අර්බුද තිබෙනවා. ඩොලර් අර්බුද, රුපියල් අර්බුද බරපතල විදිහට තිබුණා. වුණත් උත්සාහයක් ගත්තා අපේ ආණ්ඩුව මෙවර පතුලේ ගමටම ගිහිල්ලා ඒ යෝජනා අරගෙන ඒ යෝජනාවලින් සමන්විත වෙච්ච අයවැයක් ඉදිරිපත් කරන්න. එනිසා මං හිතනවා මෙවර අයවැය සුවිශේෂී වෙන්නේ මෙන්න මේ කියන කාරණේත් එක්ක. අපි දන්නවා මීට කලින් අපේ ආණ්ඩුවට පෙර ඉතිහාසයේ පුරාවටම අපි අත්දැකලා නැහැ අයවැයක් ඉදිරිපත් කරනකොට හෝ ආණ්ඩුව ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යද්දී ස්වභාවික ව්‍යසන බරපතල වසංගත මේ ආකාරයට බරපතල අභියෝග තිබුණා කියලා අපි දැක්කේ නැහැ. එනිසා අපිට වසරක් වසරක් පාසා අවුරුදු එහෙම නැත්නම් දශක 7කට වඩා ආණ්ඩුව අපේ රට තුල තිබුණා. මේ වගේ ව්‍යසන, මේ වගේ බාධක, මේ වගේ වසංගත තිබුණේ නැහැ. හැබැයි එහෙම තත්ත්වයක් තුලත් ඉදිරිපත් කරපු අයවැය හරහා ආණ්ඩුව බොහෝ දුරට මම හිතනවා අපි බලාපොරොත්තු වෙච්ච මූලික ඉලක්කවලට රටේ ආර්ථිකය ගෙනෙන්න සමත් වුණේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ 2005 ඉඳලා 2014 වගේ වෙන කියන කාල පරිච්ඡේදය තුල අපි දැක්ක යම්කිසි සුවිශේෂී ජයග්‍රහණ ගණනාවක්. හැබැයි ඊට පෙර ගත්තොත් ජාතික මට්ටමේ මේ වගේ අභියෝග නොතිබියදී ජයග්‍රහණ ඕනතරම් රටට ලබා දෙන්න පුළුවන්කම තිබියදී අපි විශ්වාස කරනවා නායකයෝ නැත්තම් ඒ නිර්මාණය වෙච්ච ආණ්ඩු විටින් විට අපි දැක්ක විවිධ විදිහට විදේශකරණය වෙලා ෆෙඩරල් වෙලා ලිබරල් වෙලා එක එක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න ගත්තා. 77 ගත්තොත් විවෘත ආර්ථික ක්‍රියාවලිය ආවා. හැබැයි අපි දන්නවා විවෘත ආර්ථික ක්‍රියාවලිය ඇතුළෙත් අපි නෙලාගත් අස්සන්න මොනවද? අපිට කොවිඩ් වසංගතය මුළු ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වෙච්ච වසංගතය අපිට පාඩමක් ඉගැන්වුවා. මෙවර අපි හැම විටකම ගෝලීයකරණය ගැන කතා කරනවා. ලෝකයේ අනිත් රටවල් එක්ක සම්බන්ධතා ගැන, විවිධ නිෂ්පාදන ගැන, විවිධ ආදායම් මාර්ග ගැන, පොදු ආර්ථිකය ගැන අපි විවිධ විදිහ අදහස් පළ කරනවා. විවිධ විදිහ වැඩපිළිවෙළ ගෙනවා. හැබැයි මෙවර ලෝකයේ හැම රටකටම පාඩමක් ඉගැන්වුවා මේ වසංගතය රට අභ්‍යන්තරයේ නිෂ්පාදනයට ප්‍රමුඛතාවය දීපල්ලා කියලා. රට අභ්‍යන්තරයේ ජාතික නිෂ්පාදනයක්, රටට අනන්‍ය වෙච්ච නිෂ්පාදනයක්, රටට අනන්‍ය වෙච්ච ජාතික ආර්ථිකයක් ගොඩනගාගත් අයට තමයි ස්වභාවික මහා පරිමාණ ලෝක පරිමාණයෙන් එන ව්‍යසනයකට මුහුණ දීමේ හැකියාව තිබෙන්නේ. අද ලෝකයේ තුල ගත්තොත් සමහර රටවල් තිබෙනවා තමන්ගේ රට ඉලක්ක කරගත්ත රටට අනන්‍ය වෙච්ච ස්ථාවර වෙච්ච ආර්ථිකය හදාගත්ත රටවල් වල මේ ව්‍යසනයට මුහුණ දුන්නා. එනිසා බොහෝ රටවල් විවිධ රටවල් වලින් හාල් ටික එනකන්, විවිධ පරිභෝජන ආහාර ද්‍රව්‍ය ටික එනකන් බලාගෙන හිටියා. හැබැයි දැන් අපිට පැහැදිලි වෙනවා අපේ රට අභ්‍යන්තරයේ තියෙන මේ ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන නිෂ්පාදන ඉලක්ක පෙරට ගන්න ආර්ථික ස්ථාවරය ක්‍රමිකව උඩට ගේන්න පුළුවන් වාතාවරණය හදන්න අවශ්‍ය කරන බලපෑම අපිට මේ වසංගතය විසින් කරලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කෘෂි ආර්ථිකය මත පදනම් වෙලා යන රටක් අපේ රට 70%කට වඩා ජනගහනයක් ජීවත් වෙන්නේ කෘෂි ආර්ථිකය මත පදනම් වෙලා. 2 කෝටියක් ඉක්මපු ජනතාවක් විසින් අපේ රටේ 115,000ක් තමයි රාජ්‍ය සේවකයෝ ඉන්නේ. තවත් පිරිසක් ඉන්නවා විදේශගත වෙලා, තවත් පිරිසක් ඉන්නවා පෞද්ගලික ආයතනවල කටයුතු කරන අය. නමුත් අපේ රටේ මූලික හදවත ගැට ගැහිලා තියෙන, බැඳලා තියෙන කෘෂි කර්මාන්තයත් එක්ක ඒක මුළු මහත් රට පුරාවටම ගිය නිෂ්පාදන ක්‍රියාවලියක්. එළවලු ටික උඩ රටින් එනකොට හේන් ගොවිතැන ක්‍රියාත්මක වෙනකොට, වී ගොවිතැන ක්‍රියාත්මක වෙනකොට, කුඩා තේවතු හිමියෝ තේ ව්‍යාප්තිය කරනකොට, පොල් වගාව කරනකොට අපේ රටේකට ගැලපෙන සරුසාර භූමියක්, වඩා හොඳ පරිසරයක් තියෙන භූමියක් විදිහට ගත්තොත් මේ රටේ මේ භූමිය පාවිච්චි කරලා අපේ රටේ ආර්ථිකය කෘෂි ආර්ථිකය මත පදනම් වෙලා ඉතිහාසය පුරාවටම ආපු ඉතිහාසයක් අපි අත්දැකලා තිබෙනවා. එනිසා විශේෂයෙන් අපි මෙවර අයවැයේදී අතිගරු ජනාධිපතිතුමාට විශේෂයෙන්ම මම යෝජනාවක් කරනවා. මුදල් ඇමතිතුමාට අපේ ආණ්ඩුවට යෝජනාවක් කරනවා. මම කෘෂි ආර්ථිකයේ මත පදනම් වෙච්ච නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදිහට මන්ත්‍රීවරයෙක් විදිහට අද විශේෂයෙන් මෙන්න මේ කියන කාබනික පෝර එහෙම නැත්නම් රසායනික පෝර කියන මාතෘකාවත් එක්ක ගොවි ජනතාව යම් කිසි අපහසුතාවයකට රසායනිකට පත් වෙලා තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදිහට බරපතල පීඩනයක් අපිට තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා කාබනික පෝර මේ රටේ කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කාබනික පෝර මහජන නියෝජිත වෙන අපි ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. නමුත් අපේ රට අද මුහුණ දීලා තිබෙන ලෝක පරිමාණයෙන් අද මේ පවතින අර්බුදයත් එක්ක අපි නැවත වතාවක් යෝජනා කරනවා. මෙන්න මේ කියන ගොවියන්ගේ බරපතල ගැටලුව පිළිබඳව, අසහනය පිළිබඳව, අපහසුව පිළිබඳව, බාධකයේ පිළිබඳව නැවත නැවතත් අවධානය යොමු කරලා අපේ මෙන්න මේ කියන ගොවියාගේ අවශ්‍යතාව වෙනුවෙන්
please wind up
බොබිස්ටි. ඒ නිසා මෙන්න මේ කියන අවශ්‍යතාවය නැවත වතාවක් අපට මූලිකව අවශ්‍ය කරන පෝර වර්ගය ගොවි ජනතාවට ලබා දීලා ක්‍රමානුකූලව අපේ මූලික ඉලක්කය අතිගරු ජනාධිපතිතුමාගේ ඒ සංකල්පය අපේ මූලික සංකල්පයට ළඟා වෙන්න. හැබැයි ඉන් පෙර අපේ මේ කෘෂි ආර්ථිකය බිඳ වැටුනොත්, ගොවිතැන බිඳ වැටුනොත්, සාල්ලිගේ බරපතල විදියට ආවොත්, එළවලුහිගේ බරපතල විදියට ආවොත් මම හිතනවා ඉදිරි කාලය තුළ අපිට විශාල අභියෝගයක් අපිට පොරබදන්න වෙනවා. විශාල අභියෝගයක් එක්ක ඒ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගොවි ජනතාව නියෝජනය කරන රට පුරාම ගොවි ජනතාව නියෝජනය කරන ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපතිවරයා විදියටත් මට තිබෙනවා වගකීමක් මගේ මේ ස්වාධීන යෝජනාව ඉදිරිපත් කරන්න. ඒ නිසා මම අවසාන වතාවට
Honorable member please wind up.
අර නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අවසාන වතාවට තත්පර 30ක් මට දෙන්න. අපි ජාතික නිදහස් පෙරමුණ විදියටත් අපේ ගරු මුදල් ඇමතිතුමාට යෝජනාවලියක් 2022 අයවැයට අදාළව බාර දුන්නා. ඒ නිසා මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා නැවත වතාවක් මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා 2022 ජයග්‍රහයි වසරක් බවට පත් කරගන්න පුළුවන් ශක්තිය ධෛර්යය අපේ ආණ්ඩුවට අපේ රටේ ජනතාවට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා.
Thank you.